garu arsana rajakarana mantuma butumata vinadi athath thibeno
sunu moolasana aruda garu mantri tumani ape rate api balaapuruttu kartavvi itu karana amaatyansha kīpayak pilibandawa siduwena saakatchaveedi vachaswalpayak katha karanna hakivim pilibandawa man satutu wenawa visheshayenma api kavurut බලාපොරොත්තුවෙන් හිටියේ ශ්‍රී ලාංකිකයන් හැටියට මේ රටේ කුරිරු යුද්ධයක් වසර 30කට වඩා වැඩි කාලයක් සිදු වෙලා සිංහල ද්‍රවිඩ මුස්ලිම් මේ සියලුම ජාතීන්ට වසර 30කට වඩා වැඩි කාලයක් සාමයෙන් ජීවත් වීමට නොහැකි වුණු වාතාවරණයක් අවසන් කරලා අද මේ කතාව කරන්න හැකියවීම මං හිතන්නේ අපේ වාසනාවක් හැටියට මං දකිනවා. හැබැයි අපි කවුරුත් දන්නවා මේ අවුරුදු 30කට වඩා වැඩි කාලයක මේ යුද්ධයක් සිදු වුණාම ද්‍රවිඩ ජනතාවට සිංහල ජනතාවට මුස්ලිම් ජනතාවට මේ අපි හැමෝටම විශාල හානියක් සිදු වුණා. ජීවිත හානි වෙන්න පුළුවන්, දේපල සම්පත් හානි වෙන්න පුළුවන්. අයින්සක දරුවෙක්ට තමන්ගේ දෙමව්පියෙක් අයින්සක දෙමව්පියෙක්ට තමන්ටගේ දරුවෙක් සිංහල වෙන්න පුළුවන් ද්‍රවිඩ වෙන්න පුළුවන් මුස්ලිම් වෙන්න පුළුවන් අහිමි වෙච්ච කාලකන්නේ වසර 30ක් අපි ගත කරා. අපි කවුරුත් බලාපොරොත්තු වුණා 2009 ඒ යුද්ධය අවසන් වුණාට පස්සේ පෞගිය ආණ්ඩුව මේ යුද්ධයෙන් වෙච්ච ඒ කුරිරු වාතාවරණය අහිමි කරලා හැමෝටම එක හා සමානව ජීවත් වෙන්න පුළුවන් කාලයක් උදා වේවි කියලා. හැබැයි අපි දැක්කා ඒ යුද්ධයෙන් වෙච්ච ඒ දා ත්‍රස්තවාදීන්ගෙන් වෙච්ච ඒ හානියට වඩා හානියක් රාජ්‍ය ත්‍රස්තවාදී යොදලා අපේ බලාපොරොත්තු වුන් අපි විනාශ කරගත්තා. ඒ බලාපොරොත්තුන් විනාශ වීමත් එක්කම අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරියට ගෙනගෙනilla අපි මේ රටට නව බලාපොරොත්තුවක් ලබා දුන්නා. ඒ තමයි ජනවාරි 8 වෙනිදා මේ රටේ ජයග්‍රහණය ලැබුවේ සංහිඳියාවට ජයග්‍රහණයක් උදා වේවි කියලා. මේ රටේ දකුණේ මානියෝජනය කරන ගම්පා දිස්ත්‍රික්කයේ උනත් ජයග්‍රහණය කරා. උතුර නැගෙනහිර විශේෂයෙන්ම අති දැවැන්ත ජයග්‍රහණයකට දායකත්වය ලබා දුන්නා. ජනවාරි 8 වෙනිදාත් අගෝස්තු 17 වෙනිදාත් මේ කාලවකවානු දෙකේදීම මේ ඓතිහාසික විප්ලවය සිදු කරන්න ප්‍රධානම හේතු කාරණාවක් උනේ අර යුද්ධය අවසන් වුණාට පස්සේ වසර 4-5 තිබ්බත් සංහිඳියාව වෙනුවෙන් ඒ ක්‍රියාත්මක වීම දුර්වල වීම නිසායි. එතකොට අපිට අපි ලබාගත් මේ ජයග්‍රහණය අපි මේ ලබාගත් මේ යහපාලන ජයග්‍රහණයට ප්‍රධාන හේතු කාරණාවක් වුණා විශේෂයෙන්ම සිංහල ද්‍රවිඩ මුස්ලිම් හැටියට එක ශ්‍රී ලාංකිකයන් හැටියට මේ ලංකාව ඇතුළත ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් සිදු වෙයි කියලා. සිංහල ජනතාවට දේශපාලන පරිගැණීම් වලින් නැතුව සිංහ මුස්ලිම් ද්‍රවිඩ ජනතාවට සිංහල මහජාතියෙන් දේශපාලන බලවේග වලට යටපත් නොවි අපි හැමෝටම ශ්‍රී ලාංකිකයන් හැටියට සමාන අයිතිවාසිකම් මැතිව සමාන ලෙස ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් ඉටු කරන්න කියලා තමයි එදා අපේ ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් මේ ආණ්ඩුව බාර දුන්නේ මේ රටේ ජනතාව. එතකොට අපි මේ කෙටි කාලය තුලදී දැන් වසර දෙකමාරක් ගත වෙලා තියෙනවා ආණ්ඩුවට තව මාසෙකින් දෙකකින් ජනාධිපතිතුමා පත් කරලා වසර 3ක් ගත වෙනවා. එතකොට මේ කෙටි කාලය තුලදී අපිට යම් ප්‍රගතියක් ලබා ගන්න හැකි වෙලා තියෙනවා. ඒ පිළිබඳව මම ඉතා සතුටු වෙනවා. අද එදා ද්‍රවිඩ ජනතාවට මුස්ලිම් ජනතාවට තිබ්බේ සුදු වෑන් සංස්කෘතිය නැති වෙලා තියෙනවා. අද ඒ මාධ්‍ය නිදහස ඇති වෙලා තියෙනවා. සංහිඳියාව වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග රැසක් මේ වෙනකොට අරගෙන තියෙනවා. මං ඉතා සතුටු වෙනවා ඒ වෙනුවෙන් අපේ මනෝ ගණේෂන් මැතිතුමා, ස්වාමිනාදන් ඇමතිතුමා ඇතුළු මේ අමාත්‍යවරුන් සියලුම දෙනා, ෆෞසි ඇමතිතුමා මේ සියලුම දෙනා මේ වෙනුවෙන් විශාල කැපකිරීමක් සිදු කිරීම පිළිබඳ. මං දන්නවා මේ ඒ අය කවුරුවත් ජාතිවාදියා උස්සන අය නෙමෙයි. ඒ හැමෝටම ඕනේ ශ්‍රී ලාංකිකයන් හැටියට ජීවත් වෙන්න. හැබැයි මේ ශ්‍රී ලාංකිකයන් හැටියට ජීවත් වෙන්න අපි දේශපාලනික වශයෙන් ඒ අවශ්‍ය වෙනස්කම් සිදු කරන්න අවශ්‍යයි. ඒ ගැන කිසිම සැකයක් නැහැ. විවස්ථාවේ යම් අඩුපාඩු තියෙනවා නම් ඒවා නිවැරදි කළ යුතුයි. එහෙම නැත්නම් වෙනත් නීති රීතිවල තියෙන අඩුපාඩුකම් තියෙනවා නම් අපි ඒවා නිවැරදි කළ යුතුයි. ඒක තමයි මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ප්‍රමුඛ කාර්යභාරය. මොකද අපේ ව්‍යවස්ථාවේ අපි හැමෝම ශ්‍රී ලාංකිකයන් හැටියට අපි සමාන අයිතිවාසිකම් තිබිය යුතුයි. හැබැයි මේක ව්‍යවස්ථාවට විතරක් සීමා කරන්න හොඳ නැහැ. මේක මේ ව්‍යවස්ථාව මේ කොළ කෑල්ලේ තිබ්බා කියලා එපමණින් සංහිඳියාව ඇති වෙන්නේ නැහැ. අපි මේක ව්‍යවස්ථාවට පමණක් නොවේයි, අපි ගමට ගිහිල්ලා, උතුරට ගිහිල්ලා, කිලිනොච්චියට ගිහිල්ලා ද්‍රවිඩ ජනතාවට පුළුවන් වෙන්න ඕනේ ඒ ද්‍රවිඩ ජනතාවට ඒ අවශ්‍ය පහසුකම් ටික ලබා ගන්න. අපිට ද්‍රවිඩ කිලිනොච්චිය පොලිසියට ගිහිල්ලා ද්‍රවිඩ භාෂාවෙන් Tamanට පොලිසිය එන්ට්‍රියක් දාන්න බැරි නම් මේ ව්‍යවස්ථාවේ වෙනස් කරා කියලා වැඩක් වෙන්නේ නැහැ. මේ ව්‍යවස්ථාවේ වෙනස්කම් සියල්ලම සිදු කරනකොටම ප්‍රායෝගිකව ජීවත් වෙනකොට ඒක දැනෙන්න ඕනේ අපි හැමෝටම එක අයිතිවාසිකමක් ලැබිලා තියෙනවා කියන එක. ඒකයි මම උදාහරණයක් කියන්නේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ගියාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තියෙන්න ඕනේ ද්‍රවිඩ භාෂාව ඉගෙන ගන්න, ද්‍රවිඩ භාෂාවෙන් ඒ ප්‍රයෝජන ලබා ගන්න උතුරේදිත් නැගෙනහිරදිත්. ඒ වගේම සිංහල පුද්ගලයෙක් ගියත් උතුරට දකුණට ඒ අයටත් ඒ අවස්ථාව ලබා තිබිය යුතුයි.
ගරුමන්තුමා කාලය
මේ ප්‍රායෝගික ජීවිත වලදී අපිට පුළුවන් නම් මේ සංහිඳියාව තියෙන බව මේ හැමෝටම තේරුම් ගන්න මං හිතන්නේ කවදාක්වත් අපිට ආයි මේ රට කුරිරු ත්‍රස්තවාදයකට යළි ප්‍රභාකරන් කෙනෙක් මේ රටේ ඇති වෙන්නේ නැහැ. එහෙනම් අන්න ඒ වෙනුවෙන් අපි මේ රටේ නීතිමය පැත්තෙන් කරන වෙනස්කම් සිදු කරනවා වගේම ප්‍රායෝගිකව සිදු කරන වෙනස්කම් සිදු කරන්න මේ අපේ අමාත්‍යවරුන්ටත් වාසනාව ශක්ති උදා වේවායි ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. බොහොමත් ස්තුතියි.
ස්තුතියි. කරු චන්ද්‍රසිරි ගජදිර මන්තුමා.
ගරු සභාපතිතුමනි, මේ අද දින සංවාදයට ලක් කරන වැයශීර්ෂයේ ජාතික සහජීවන සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශයත්, එවැගේම ජාතික ඒකාබද්ධතා ඒ දෙකටම මුඛයක ළඟයි ඒකාබද්ධතා හා ප්‍රතිසංවිධාන අමාත්‍යාංශයත්, බන්ධනාගාර පුනරුත්ථාපන අමාත්‍යාංශ කීපයක් ගැන විතරක් මම මගේ කෙටි වේලාවේ අවධානය යොමු කරන්න කැමතියි. මම කියන්න කැමතියි, 30 අවුරුදු යුද්ධයක් තිබුණා. එහෙම යුද්ධයක් හට මතුවෙන්න මේ භූමියේ යථාර්ථයක් තිබුණා. ඒක අපට කාටවත් නැහැ කියන්න බෑ. කාගේවත් ඇඟේ හයිය පෙන්වන්න ඇති කරගත්තු යුද්ධයක් නෙවෙයි. අත වශයෙන්ම ඒ සමාජයේ හේතුන් තුළ මතුවෙච්ච විෂමතාවයක ප්‍රතිඵලයක් උතුරේ අරගලේ. මොකද අර 12,000ක් පුනරුත්ථාපනය කිරීමේ වගකීම අපේ පක්ෂයේ ගුණසේකර හිටපු අමාත්‍යතුමාටත් මටත් ඊටපස්සෝ ඒ වගකීම් පැවරුණේ. අපි ඔවුන්ට සමීපව බලනකොට ඇත්ත වශයෙන්ම සිංහල සමාජය පිළිබඳ අවබෝධයක් ඔවුන්ට තිබුණේ නැහැ. මොකද මේ ස්වයංක්‍රීය ආයුධේ කරේ තියාගෙන කැලෑවැදිලා සටන් කරපු ලාංකීය සොල්දාදුව තමයි සිංහලෝ විදියට දැක්කේ. මොකද ඊට පෙර පරම්පරා ගණනකට පෙර උතුර ජීවත් වුණු සංවේදී සිංහල මිනිස්සු පිළිබඳ දැනීමක් නූතන පරපුරට තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා ඊටාම ලෙහෙසියෙන් අපි යටත් කරන්නේන අපේ අයිතිවාසිකම් මුදුරා ගන්නේන ඒ වගේම අපට කිසිම හිමිකමක් නොදෙන මේ මහා ජාතික ආණ්ඩුවෙන් වෙන්නඹු කියන සටන් පාඨයේ දැම්මහම ඒකට ඇදිලා යනවා. ඒක කාටවත් බලාගන්න බෑ. නමුත් මෙය ඇත්ත වශයෙන්ම මේකට ඇතිවෙච්ච ඓතිහාසික හේතු මේ අවුරුදු 30 අවුරුද්දේ යුද්ධේ මේ මහින්ද රාජපක්ෂ යුගයේ ප්‍රතිඵලයක් නෙමෙයි. මේක දිගු කාලීන සමාජ ප්‍රතිඵලයක්. මොකද ඉතිහාසය පුරා මම මීට කලිනුත් මේ පාර්ලිමේන්තුවේ මේක කිව්වා. ඉතිහාසය පුරාම මේ විද්‍යාත්මක ලෙස මේ සමාජයේ සැබෑ සත්‍යයන් හඳුනගෙන ඒ ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ඕනේ කියන හදව හැඟීමකින් බැහැරව අත වශයෙන්ම ජාතිවාදයේ තුලින් අපේ බලය වැඩි කරගන්න ඕනේ කියන හැඟීම දකුණෙත් උතුරෙත් භාවිතාවට ගත්තා. ඒ භාවිතාවේ ප්‍රතිඵලයක්. භාවිතාවේ ප්‍රතිඵලයක් සිංහල සමාජය ද්‍රවිඩ සමාජයට එරෙහිවත් ද්‍රවිඩ සමාජයේ සිංහල සමාජයට එරෙහිවත් ගෙන ගිය මේ භාවිතාවේක ප්‍රතිඵලයක් තමයි ඒ වගේ මානසික තත්ත්වයක් සමාජය තුළ ඇතිවීම. ඒ වගේම මම කියන්න කැමති අපිට ජාතික ආර්ථික සංවර්ධනයේ නිසි ඉලක්කගත වැඩපිළිවෙලක් අපට තිබුණේ. මොකද සමහර සුළු ජාතිය කියලා සමහර ප්‍රදේශවලට මහා ජාතිය බැස්සේ නැහැ. බලය හා සම්පත් ඒවට ගියේ නැහැ. ඊටාම කටුකත්වයකින් තමයි උතුරේ තරුණයෝ තමන්ගේ අධ්‍යාපනය කරේ. ඉතින් එහෙම කරනකොට ඇත්ත වශයෙන්ම වඩා උගත්කමක් නැති වෙනකොටත් ඕනම කෙනෙකුට උන් ගොදුරු කරගන්න පුළුවන් තමන්ගේ සටන් පාඨවලට. ඒ නිසා මේ ඓතිහාසික හේතු මත ඇදිලා ගියා. ඇදිලා ගියා. අවිගත් අරගලයක් තමන්ගේම ජාතිය මරාගෙන මතු වෙනකොට ඒක කාටවත් ආයේ නම් මමත් මරාපල්ලා කියලා එහෙම බලේ අතාරිනවද? මේ විධායක ජනාධිපති ක්‍රමයන්තිය රටවල් ඇතුලේ එහෙම එකක් වෙන්නේ නැහැ. දැන් අත වශයෙන් අපි වඩාත්ම අපි හැමදාම මේ විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධ වුණේ ඒ අනවශ්‍ය තෙරපිල්ලක් පීඩනයක් දීමේ. ඒ ශක්තිය ඒක තුළ බලයට නිර්මාණය වෙනවා. බලයට ඉතාම සංවේදී විදියට ප්‍රශ්න විසඳන්න තියෙන ඉඩපස්තා පැහැර හරිමින් වෙනත් ආකාරයකට විසඳුම් හොයන්න ක්‍රියා කරනවා. මම ඒ නිසා කියන්න කැමති දැන් මේ මතුවෙච්ච අරගලය දැන් අවසන්. නමුත් මේ සන්නද්ධ භාවිතාව අවසන් වුණයි කියලා අරගලයට වුණයි කියලා මිනිස්සුන්ගේ මනස සකස් නුනොත් ඒ පිළිබඳ අත්දැකීම් තුලින් යලි පාඩම් ඉගෙන නොගත්තොත් ඇත්ත වශයෙන්ම ඒක සම්පූර්ණම නිෂ්ඨාවටම සෝවුණයි කියලා අපිට කියන්න බෑ. ඒ නිසා අපට ලොකු කාර්යභාරයක් තියෙනවා මේ බිඳුණු හදවත් එකතු කරන්න. ඒක කරන්න පුළුවන් සංවේදීත්වයෙන් විතරයි. සංවේදීත්වයෙන්. ඒක අපේ අත්දැකීමෙන් අපි ලබලා තියෙනවා. ඒ යුදයට මුහුණ දීපු තරුණ පිරිස් ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ ඔවුන් කඳුරුවල ජීවත් වෙනකොට ඔවුන් ළඟට ගියාම ඔවුන් කියන කතා ඇහුවාම ඔවුන්ට ආදරය කරනකොට උඹලත් අපේ කියලා කියනකොට අපි උඹලගේ කියලා කියනකොට ඒ ඇතිවන හැඟීම් ඒ හැඟීම් ධාරාවන් එක්ක මේ මනස වෙනස් කරන්න පුළුවන්. මම වෙනස් කිරීම පිළිගන්නා කෙනෙක්. කලිතේ මම පිළිගන්නවා. ඒ නිසා මම කියන්න කැමති නමුත් මේක අමාරුයි. ඒක ලේසි මුතුමාට මන්තුමා පැවරිච්ච වක්කීම ලේසි එකක් නෙවෙයි. මේක තනියම කරන්න පුළුවන් එහෙකුත් නෙවෙයි. මේක කාගේ සහාය තියෙන්න ඕන. කොයිතරම් සංවේදීත්වයේ ගොඩනැගුවත් කොයිතරම් සහජීවන ප්‍රතිපත්තියක් අපි හදන්න අපි ක්‍රියා කරුවත් අපි එකට ජීවත් වෙන සමාජය ලාංකීය සමාජයක් කියලා හදන්න බැලුවත් එහෙන් එක නිකන් ජාතිවාදී හඬක් නැගෙනකොට මේ ජාතිවාදී කලබල වෙනවා. මේ ජාතිවාදී හඬක් මත වෙනකොට මේ කලබල වෙනවා. ඉතින් මේ ඇත්ත වශයෙන්ම මේ ශිෂ්ටාචාරය පිළිබඳ ප්‍රශ්නයක්. එක ජාතියක් පිළිබඳ හැඟීම තවත් ජාතික ජීවත්වන සමාජ ඇතුලේ අපි ජාතියින් අතර වින්වි ආගම් වශයෙන් වින්වි ඒ වගේම කුල වශයෙන් වින්වි අපි හිතනවා නම් මේවා කොහොම යටපත් කරගෙන අපි පාලකයෝ විදියට ජීවත් වෙන්න ඕනේ කියලා ඒ ඇතිවන මනෝභාවය විසින් අපි කොච්චර මහන්සි ගත්තත් ගොඩනගන සංවේදීත්වය එක රැයකින් වෙනස් කරන්න පුළුවන් එක රැයකින් ඒක අමාරු වැඩක් ඒක නිසා මේක රටක් හැටියට අපි කවුරුත් වැළඳ ගන්න ඕන එකක් ඔබතුමා ගෙනියන අත්වසෙම මම අපි අගය කරන ඔබතුමා ගෙනියන කාර්යභාරය මේ භාෂා ප්‍රතිපත්තිය අපේ කලින් හිටපු ඇමතිවරුන්ගේ වගකීම ඉතාම හොඳින් ඉස්සරහට අරගෙන යන ඔබතුමා ඉතින් මම කියන කැමති දැන් මේ මේක තුළ කලාව සාහිත්‍ය සංගීතය මුසු කරන්න ඕන අපට වචන වලින් කියන්න බැරි දේවල් කලාව සාහිත්‍ය සංගීතයෙන් කියන්න පුළුවන් මුසු කරන්න ඕන ඒක දකුණු සමාජයට දෙන්න ඕනේ දකුණු සමාජයට දෙන්න ඕන අපි දැන් අපි පුනරුත්ථාපනය කරන කාලේ නම් අපි අරගෙන ගියා මේ තරුණව දහස් ගණන් අපි දකුණට අරගෙන ආවා අපි ඒකට නමකුත් තිබ්වා මේ පොල් තල් රූපාවෙන් පොල් රූපාවට කියලා අපි සිංහල සමාජය ගැන ඔවුන්ගේ භාවිතාව ගැන ඔවුන්ගේ සංවේදීත්වය ගැන ප්‍රායෝගිකව මේ දරුවන්ට දැනෙන්න අපි සැලැස්සුවා ඒක මානසික යම්කිසි වෙනසක් මම හිතනවා යම්කිසි දෙයකට අවියක් ගන්න කෙනෙකු ගත්තොත් ඒ ඊටාම දසම ගණනයි ඒ විදියට ඒ මනස සකස් කර හැබැයි ඒකට දෘෂ්ටියක් තියෙන්න ඕනේ ඒක දෘෂ්ටියක් ඒකට දැක්මක් මම කිව්වේ දැක්ම ඉතින් සියලු අපිට ආවේනික ක්‍රියාවලියක් අපේ වටහිර රට කොහො වෙනත් තැන කරන එකක් නෙවෙයි අපිට අපේ සමාජ සංස්කෘතිය පදනම උඩ අපිට ආවේනික වැඩපිළිවෙලක් මේ සහජීවන ප්‍රතිපත්ති ඉස්සරහට ගෙනියන්න අපි හදාගන්න ඕන අලුත් ක්‍රියාමාර්ගත් එක්ක මම මේකට ඊට වඩා වෙලාව ගන්නේ නැහැ ගරු කථානායකතුමනි සභාපතිතුමනි මට අවසර දෙන්න එක කොටසක් ඔබතුමාගේ දැනගැනීමට කියන්නේ මේ ජාත්‍යන්තර කොමියුනිස්ට් ව්‍යාපාරයේ රැස්වීමකදී චීන නායකයාගේ අදහසක් එහිදී ප්‍රකාශ කෙරුවා මෙන්න ඔහු කිව්වේ රටක සංවර්ධනයේදී රටක් ඉදිරියට යෑමේදී වළක්වාගත යුතු ක්‍රම හයක් තියෙනවා වළක්වාගත යුතු අංග හයක් පළවෙනි එක තමයි එක්සත් බවක් නොමැතිකම ඒ කියන්නේ එක්සත් බවක් ඇති කරගන්න ඕන. නොමැතිකම වළක්වා ගන්න ඕන. දෙවෙනි එක ව්‍යාජ මැතිවරණ පොරොන්දු. අපි හිතනවා අපි ඡන්දේ දීලා පොරොන්දු දීලා බලය ගත්තාම ඔක්කොම හරිය කියලා. ඊට පස්සේ ඉඳලාම ලිහිලිහි යනවා මේ ආණ්ඩුවට වෙලා තියෙන එකනේ. දිනාටේ විප්ලවේ. ඈ? ඔව් ඒක තමයි දිනාටේ විප්ලවේ. නොඑකේම කියලා ගත්තා දැන් විප්ලවේ යන්නේ නැහැ. හරිනේ ඔය ඉතිහාසය පුරා මේක තියෙනවා ඒවත් කියන්න ඕන අයිද මං කියන්නේ මේ අපි මේ කාටවත් මං ඇඟිල්ල දික් කරන්නේ නැහැ මම මේ නැත්තම් මම මේක මගේ අදහසක් විදියට කියනොත් කණ්ඩායම්වාදය එතුමාගේ තුන්වෙනි එක හතරවෙනි එක ජන වර්ග අතර ගැටුම මොනවා කරත් වැඩක් නැහැ ඒක තිබුණා රට ඉවරයි ඒ වගේම ජනතාවට හිමි ජනතාව අතර තමන්ගේ බලය බලෙන් පැටවීම ආන්න උතුරට එහෙම ගියවුනොත් වැඩේ වරදිනවා බලෙන් පැටවීම අභ්‍යන්තර මත ගැටුම් චීන නායකයාගේ මේ ප්‍රකාශය ඒ ආපු ඒ ජ්‍යෙෂ්ඨ නායකයා ඒ සමුළුවේදී කරපු ප්‍රකාශයක් ඒ වගේම තව කඩා බිඳ දැමිය යුතු කරුණු පහකුත් කිව්වා ඒක මෙතනට අදාළ වෙන්නේ නැහැ මම ඒ නිසා කියන්නේ දේශපාලකයෝ වුණාම අපි ඔක්කොම දන්නවයි කියලා හරියන්නේ නැහැ ඉගෙන ගන්න ඕනේ. දියුණුවන ලෝකේ දියුණුවන සමාජේ කොහොමද මේ සමාජ සංවර්ධනයේ මේ ජයග්‍රහණ ලබාගෙන තියෙන්නේ? කොහොමද මේ සහජීවන ප්‍රතිපත්තිය සංවර්ධනයට වැදගත් වෙන්නේ? ම්ලේච්ඡත්වයෙන් මිදෙන්නේ කොහොමද කියන එක ගැන අවබෝධයක් ලබා ගන්න ඕනේ. මම හිටව බන්දනාගාර ඇමතිවරයා හැටියට වචන කීපයක් බන්ධනාගාරය ගැන කතා නොකරොත් හොඳම නැහැ. මම කියන්න කැමති අමතුමා නම් පේන්නේ නැහැ නියෝජ්‍ය අමතුමා ඉන්නවත් දන්නේ නැහැ. දැන් මේ පහුගිය අපි දැන් කතා කරා කවුරුත් ඇතවසම මේ බන්ධනාගාරය තමයි අන්තිමේ කාටත් පිහිටවෙන්න කාටත් පිහිටවෙන්. දැන් මේ අද සමහර වෙලාවට මේ බන්ධනාගාරය ඉන්න මිනිස්සු වැරදි කරහේ නෙවෙයි, සැකේට ගෙනල්ල දානු සැකේට ගෙනල්ල දානු. අද පොලිසිය පුරුද්දක් තියෙනවා, පොලිසියට ඕන නම් මේ පොලිසිය අපයක් දීලා යවන්න තියෙන එක නඩුකාරය ළඟට යවලා පොඩක් කරුණු හයියෙන් කියලා දින 14ක් රක්ෂණ බන්ධනාගාරගත කරන්නයි කියලා කියන්නේ. අන්තිමට මේ මිනිහේ මාසයක් දෙකක් ඉඳලා නීතිජවරයෙක් මාර්ගයෙන් අපාරන් යනවා. නඩුත් නැහැ, බඩුත් නැහැ, නඩුත් නැහැ. දැන් මම මේ කියන්නේ ඇත්ත වශයෙන්ම දැන් අපි මේ බන්ධනාගාර නිසා අපේ පහුගිය රජයේ මේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණයේදී අනුගමනය කර ක්‍රමවේදයක් මේ තියෙන තදබදය අවසන් කරන්න, ඊළඟට මේ හිංසරේ දුරු කරන්න අලුත් ක්‍රමවේදයක් සකස් කරන්න අමාත්‍යංශ ගණනාවක් ඒකාබද්ධව අධිකරණ අමාත්‍යංශයේ නීතිපති දෙපාර්තමේන්තුව ඒවගේම තවත් අමාත්‍යංශ රාශියක් ඒකාබද්ධ කරගෙන රස පරීක්ෂක දෙපාර්තමේන්තුව නඩු පමාව වළක්වගෙන ඒවගේම බන්ධනාගාර ඇතුලේ යහපත් කල්ක්‍රියාවේ ජීවත් වෙන කොටස් ඉක්මනින් සහන දීලා එළියට දාන වැඩපළක් අපි අනුගමනය කරා. ඒක මේ අමාත්‍යංශයත් ඉස්සරහට ගෙනියන බව බන්ධනාගාරවල පවතින තදබදය පිළිබඳ 2016 නොවැම්බර් 9 වෙනිදා ඒ කමිටු වාර්තාව මගේ අතේ තියෙනවා. කමිටු වාර්තාව මම කියන්න කැමති මේ කමිටු වාර්තාවේ තියෙන විදියට දැන් බන්ධනාගාරයේ වර්තමානයේ වරදකරුවන් නොකළ සිරකරුවන් 9552ක් සිරගතව තියෙනවා කියලා මේ වාර්තාවේ කියනවා. මේ පිරිස මුළු සිරකරුවන්ගෙන් 52%ක් 52%ක්. ඉතින් ඒ නිසා දැන් මේ අය අතර ගරු සභාපතිතුමනි මරණීය දණ්ඩණයට නියමු තැනැත්තන් බලන්න කොච්චර මේක ඇතුලේ හිරවෙල ඉන්නවද කියලා. අපි මේ කට්ටියට සහන දෙන්නේ කියලා වාර්තාවකුත් ඒ කාලේ හදලා ඇරියා. අපි මේ වර්තමාන මේ ඇමතුමාටත් කියනවා මේ දක්වා මරණ දණ්ඩනය යටත් තැනැත්තන්ගේ මුළු සංඛ්‍යාව 1082යි. ඉන් අභියාචනා ඉදිරිපත් කර ඇති සංඛ්‍යාව 726යි. තවද ජීවිතාන්තය දක්වා සිරදඬුවමට යටත් මුළු සිරකරුවන් සංඛ්‍යාව 555යි. ඒ අයගෙන් 463 දෙනෙක් අභියාචනා ඉදිරිපත් කර ඇත. දැන් මේ මරන්නෙත් නැහැ. දැන් මේක තමයි මම ඉන්න කාලෙත් තිබුණු ප්‍රශ්නේ. ඒ කියන්නේ මේක දැන් අවුරුද්දකට 30ක් විතර මරණීය දණ්ඩෙන් සිරගෙදරට එනවා. විශාල සංඛ්‍යාවක් එළියට යන්න විදියක් නැතුව මරන්නේ නැතුව මරණ දණ්ඩනේ වෙලා මේ පුජ්‍ය කාමරවල ඉන්නෝ. දැන් තියන්න තැනක් නැහැ. මේ මරණ දණ්ඩනේට ලක් වෙච්ච අපේ ඇමතුමා දන්නවා මරණ දණ්ඩනේට ලක් වුණු සිරකරුවෝ රඳවන්නේ වැලිකඩ බන්ධනාගාරයේ බෝගම්බර බන්ධනාගාරයේ. අපි අර බෝගම්බර විතන් කරා දුම්බර කියලා හදලා ඒකේ තව හුඟක් වැඩ තියෙනවායි කියලා තාක්ෂණික වැඩ කටයුතු ආරක්ෂිත වැඩකටුත් තියෙනවා කියලා දැන් ඒ අය රඳවන්න බෑ. මෙහි රඳවන්න පුළුවන් කාමර 29යි තියෙන්නේ වැලිකඩ. එතකොට බලන්න 1000 ගාණක් ඉන්නවා මේ දඬුවම් ලක් වෙච්ච අය අභියාචනා කරපු අය. ඉතින් ඒ නිසා දැන් මේ මිනිස්සු රඳවන්නේ කොහෙද? ඉතින් අපි අපේ යුගයේ අපි හැදුවා බන්ධනාගාර දෙකක් මේ පම්පෝරි ගහනවා කියනෝ නෙමෙයි. මේ කාරණාව ජනාධිපතිතුමාට කිව්වම එතුමා සල්ලි වෙන් කරුවා බන්ධනාගාරයකට තංගල්ලේ අඟුරුගල පැලැස්සේ. බලන්නකෝ ගිහිල්ලා විදේශ සංචාරක හෝටලයක් වගේ. අපි දැන් අපි මේ ඉන්නේ මුල්ගල් තියපු අපි දෙන්න ගිහිල්ලා මේක හැදුවේ දැන්නම් විවෘත කරයි එපරේද ගිහිල්ලා මේ අපේ මන්ත්‍රීතුමා එක්ක ඇතුලේ හිටියලු. දැන් මම මේ කියන්න ගියේ ඇත්ත වශයෙන්ම ඒ එක පැත්තකින් අනිත් එක තමයි මේ වැලිකඩ බන්ධනාගාරයේ විතන් කරන්න අපේ අවස්ථා කීපෙ. මොකද මේ මේක පුරාවස්තු වටිනාකමක් තියෙන තැනක් වැලිකඩ. දැන් මේවා
හදන්න මන්තුමා තව විනාඩි දෙකක් තිබෙනවා ඔබතුමා.
හදා මේවා හදන්නෙත් නැහැ. පුරාවස්තු වටිනාකම් තියෙන නිසා ඒවා වෙනස් කරන්න බැරිය කියලා හදන්නෙත් නැහැ. දැන් මේ මිනිස්සු රඳවන්න තැනක් නැහැ. අපි අතවසෙම යෝජනා කරුවා බූස වන්දනාගාරයේ කොටසක් කලින් අරන් දෙමුනේ. ඒ කොටස අපිට ගන්න කියලා. දැන් අර ඒක තමයි මං හිතන්නේ ඇමතුමා කිව්වේ කන්දෙවත්තට ගෙනියන්න හදනවායි කියලා. කොහොම වුණත් කමක් නැහැ. අතවසෙම මේවා මේ සිරකරුවන් කියන එක ඒ මිනිස්සුගේ ළඟට ගිහිල්ලා කතා කරා. මගේ ළඟ තියෙනවා ඒ දවස්වල මේ පුනරුත්ථාපන ක්‍රියාවලියේදී මම මේ මරණී දණ්ඩේ නියවෙච්ච අයට තමන්ගේ ජීවන තොරතුරු ලියලා දෙන්න කියලා පොතක් දෙනවා. ඒ පොතේ තියෙනවා මගේ ළඟ ඒ අයගේ තොරතුරු. ඒගොල්ල කොහොමද මේ දණ්ඩණයට අහු වුණේ, යොමු වුණේ කොහොමද කියලා. සමහරු මේ කිසිම මිනිහ මරලා නැතුව අනුන් කරපුවාට මෙහෙ ඇවිල්ලා ටෝම කකා ඉන්නවා. ඉතින් ඒ නිසා මම මේ කියන්න ගියේ සමහර වෙලට ෂණික කෝපකින් ඇතිවන හේතුවක් මත වන්දනාගාර මරණී දණ්ඩණය නාහිම වෙනවා. ඉතින් මේ මිනිස්සු සමාජගත කරන්නේ නැද්ද අපි? ඉතින් මේකට තියෙනෝනේ මේ අපේ මේ සිව් අවුරුදු සමා කාලය, ඒ වගේම දනුවන් ලිහිල් කිරීම, පුනරුත්ථාපන ක්‍රියාවලිය, විවිධ ආගමික වැඩසටහන් වල යහපත් මිනිහෙක් විදිහට සකස් වුණාට පස්සේ
මාගේ සඳහන් කාරණය වෙන්නේ මරණීය දණ්ඩණයට ලක් වූ තැනැත්තන්ව සමාජගත කරන්නේ කොහොමද කියන එක. දැන් ඔය මහර බන්ධනාගාරයේ ඔය සිර කුටි ඇතුළටමත් ගිහිල්ලා අපි පරීක්ෂා කරලා බැලුවා. අපි විපක්ෂයේ ඉන්නකොට ඒ ප්‍රශ්න ඔබතුමා දන්නවා. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි අපි රජයට ස්ථාවරයක් නැහැ මේ මරණීය දඬුවම අහෝසි කරනවද නැද්ද කියලා. අද ලෝකේ තියෙන පිළිගැනීම නම් මරණීය දඬණය යථාර්ථවාදී දඬුවමක් නෙමෙයි, ඊට වඩා බරපතල, ඊට වඩා වැදගත්, ඊට වඩා පුනරුත්ථාපනය කෙරේ යොමු වන දඬුවම් ක්‍රම තියෙනවා කියලා. ඒ නිසා අපි ඔක්කොම පක්ෂ ආණ්ඩු පක්ෂත් විපක්ෂත් එකතු වෙලා දේශපාලනය ගැන නොහිත මන්දන ඔබතුමා එහෙම හිතන්නේ නැහැ. අපි මේ මරණීය දඬණය තිබිය යුතුද නැද්ද කියන ප්‍රශ්නේ විසඳගමු. නැත්නම් හැම මම දන්නවා දැන් පානදුර මහාධිකරණයේ මේ වසර තුල විතරක් 40 දිනකට වැඩි ප්‍රමාණයක් මරණීය දඬන නියම කර පානදුරෙන් විතරක්. ඒතර ලංකාව පුරාම සිය ගාණක් එහෙම ඇවිල්ලා ඇති. ඒ නිසා අපි මරණීය දඬන නියම කළා වුන් ඉක්මනින් ගෙදර යවනවා කියුවම සමාජය ඒකන ප්‍රතිරෝධයක් කරනවා. ඊට වඩා අපි රටක් විදිහට ප්‍රතිපත්තිමය එකඟතාවයකට එන්න ඕනේ දඬනයන් පිළිබඳව. මම හිතේ එතන තමයි මේ ගැටලුව තියෙන්නේ. එහෙම නැතුව අපි දැන් ඔබතුමා කියන එක සත්‍යයි. ඔහොම සාල අර්බුදයක් තියෙනවා. නඩු අහන්නෙත් නැහැ, අභියාචන විභාග කරන්නෙත් නැහැ. ඊට පස්සේ සියල්ල ඉවර වුණාම අර මේ කන්ඩෙම් කරපු කුටියේ මේ සත්තු වගේ එක ගොඩට මේ ගාල් වෙලා ඉන්නවා. ඒ හරිම මේ මනුස්සත්වයට ගැළපෙන්නේ නැහැ. දැන් ඒ නිසා අපි ප්‍රතිපත්තිමය වශයෙන් රටක් විදියට ඔය ගැන තීරණයක් ගන්න ඕනේ කරු එමුතුමනි, මන්තතුමනි.
ඔව් දැන් මෙහෙමයි මේ මගේ කාලේ මට විනාඩි දෙකක් වැඩි.
අලි අවසන්යි කරු මන්තුමා.
දැන් මේ කාලයට හරිය
විනාඩියකින් අවසන් කරන්න විනාඩියකින්.
බොහොම හොඳයි. දැන් අත්වාසෙම දැනටමත් ඒ පහුගිය කාලේ මේ ක්‍රියාවලියක් සිදු වුණා. බන්ධනාගාරයේ යහපත් පැවැත්මක් ඇතුව ඉන්න අය අත්වාසෙම මේ බන්ධනාගාරයේ මේ මරණීය දණ්ඩණයෙන් මුදා හැරීම නෙවෙයි, ඒ අය ජීවිතාන්තය දක්වා සිරදරුවමට ගේන, ජීවිතාන්ත දක්වා සිරදරුවන් අය 20 අවුරුදු ගේන එක ක්‍රමවේදය. දැන් ඒක නැවතිලා තියෙනවා. ඒක හරි ගියාම යම් කිසි දවසක අවුරුදු 30කට විතරවත් පස්සේ මේ මිනිස්සු වෙනවා. දැන් ඉන්නවා මහා වයස්ගත අය මේකේ. එයා ගෙදර යනකොට ගෙදර මිනිසුත් නැහැ ජීවතුන් අතර. ඉතින් ඒ වගේ ඔව් නෑ බා, අපි කැමති, අපි කතා කරමු, අපි කතා කරමු. මේ දෙලුම් අමුණුගම මන්ත්‍රීතුමාගේ වෙලාවෙන් ගන්නයි කියලා කියනවා.
අමුණුගම මන්ත්‍රීමා එක වෙනුවට මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීමා කතා කරලා තියෙනවා.
කතා කරා.
ඔව්
එහෙමනම් මම ඉතාම කෙටි ඉවර කරනවා. දැන් අතවසෙම මේ සභාපතිතුමනි මේ අමතුමා ඉන්නවද දන්න මේ දින නොමැතිව කල් ගිය නඩු තියෙනවා. දැන් අර දින රහිතව නෝ ඩේට් කරනවා කියන්නේ. දැන් මේව හොයාගන්නත් බෑ. දැන් මේ මිනිස්සු මේක ඇතුලේ ඉන්නවා. දැන් ඒ වගේම දැන් අභියාචනා මරණීය දන්න අභියාචනා 700 ගාණක් තියෙනවා. දැන් අතවසෙම මේ කාලේ දැන් ඒව ඇද්දිලා යනවා. ඒ අභියාචනා ඉවර වෙන්නම අවුරුදු 6ක් කතා කරනවා. සමහර ඉන්නවා 10 12. ඉතින් අතවසෙම මේක මේ පුදුම විදියේ දඬනයක් නේ. මරණීය දඬනේ. එහෙන් තියෙනවා මරණීය දඬ මේ හතරවරම් මරණු. අර ඊට පස්සේ මරණීය දඬනේ එනකොට නඩුවේදී ගිහිල්ලා මැරිලා. ඉතින් ඒක නිසා මේකට අතවසෙම මේ ක්‍රමවේදයක් අපේ කොමසාරිස් ජනරාල්තුමාලේ ඒ කාලේ පටන් ගත්තා. මේ අමතුමාගේ උත්සාහයක් ගන්නවා මම දන්නවා මේ කලින් හිටපු අමතුමා මේ සියලු දෙනා. නමුත් මේ උත්සාහය ගන්නමයි කියන එක නෙවෙයි. මේක ප්‍රායෝගික කරලා යථාවත් කරලා කඩිනම් ඔබතුමාට පුළුවන් මේකට මැදිහත් වෙන්න. කඩිනම් ක්‍රමවේදයක් මේ මිනිස්සු මොකද අපි අපේ සමාජයේ නිතර හැගහෙන්නේ නැති නිසා අපි වන්දනාගාරයේ ඉන්න නිකන් රැඳවිය පැත්තකට දාලා තියෙන මේකට උනන්දුවක් නැහැ. ඉතින් ඒ නිසා මේ වගේ මේ ක්‍රියාමාර්ග කඩිනම් කරන්න අනිත් එක මේ පොඩි දඬුවම් හිමි අය වන්දනාගාරයට එන එක වළක්වන්න ප්‍රජාපාදක විශෝධන පනත අපි යෝජනා කරා. ඒකේ දඬනේ ටිකක් වැඩි කරලා ඒ ප්‍රජාපාදක විශෝධන පනතෙන් ප්‍රජා වැඩවලට යොදවන ක්‍රමවේදය මහේස්ත්‍රාත්වරුන් එක්ක කතා කරලා ක්‍රියාවන් නැගා. ඒ වගේම අවසානයෙන් වශයෙන් එකක් කියන්න ඕන හොඳ නැහැනේ මේ මම හිටපු තැනනේ. දැන් මේ අපේ නිලධාරීන් ඇත්ත වශයෙන්ම මේ සමහරු ඔය වරදක් කරන එක්කෙන දෙන්න ගැන පුවත්පත්වල ලොකුවට කතා කරනවා. කැප වෙන නිලධාරිය ගැන කතා කරන්නේ නැහැ. ඇගීමක් නැහැ. මේ තරම් මේ බරපතල සිරකරුවන් එක්ක මුළු එතන කාලේ ගෙවාගෙන රෑ යාමේ ඒ හදිසි තත්ත්වයන් මත අනතුරුදායක තත්ත්වයන් දන්නෝනේ පෞද්ගල කාලේ වෙච්ච සිදුවි. ඒ ඉන්න අය ගැන අපි සැලකිල්ලක් දක්වන්න ඕන. පොලිස් සේවයට හමුදා සේවයට යම් දීමනාවක් වැඩි කරනවා නම් ඒ ප්‍රමාණයම නැති වුණත් ඒ අයගේ කැපවීම සේවා විරේ ඇගීමක් තියෙනවා. පඩිය කිව්වේ ඇගීමක් ඒක. ඒක තියෙනවා. ඊළඟට මේ පහුගිය කාලේ මේ උසාවි ගෙනියනකොට පාතාල අපරාධකාරයෝ හිරකරුවන් එක්ක තියෙන සමහර ඔවුන්ගේම මිතුරන්ගේ ගැටිමල අපේ නිලධාරීන් ජීවිතක්ෂයටපත් වුණා. කීයක් හරි දීලා බේරෙන එක නෙවෙයි. ඒක වළක්වා ගන්න අර පසුගමන් රථ ආරක්ෂක රථ වහා සැපීම අත්‍යවශ්‍යම වැදගත්. ඒ වගේම කවුද ඉන්නේ මේ නියෝජ්‍යමත්වත් ඉන්නවද මේකේ? ආ මේ අපේ යාළුවෝ ඉන්නෝ. එයානම් මේ වැඩේ කරනවා මම දන්නවා. දැන් ඒ වගේම ඔබතුමා මේ මං ඔබතුමාට කියන්නම් දැන් හුඟක් මේ රාජ්‍ය සේවකයන්ට දැන් වෙනම නිවාස හදාගෙන යනවා. අපේ තිබුණු නිවාස
ගරු මන්තුමා අවසන් කරන්න
අපේ තිබුණු නිවාස අපි දුන්නා නුවර හැම. ඉතින් නිවාස සංකීර්ණයක් මේ ආපුවාම ඉන්න දරුවොත් එක්ක මේ අයට සකස් කරලා දෙන්න. ඒක එපමණයි.
බොහොම ස්තුතියි. ගරු මාචාර්ය ආසු මාර්සිංහ ඔබතුමාට විනාඩි 8ක් තිබෙනවා.
මුලාසනාරුවන් මන්ත්‍රීතුමනි අද කාලේ ලබා දීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. අතර මට කලින් කතා කරපු අපේ චන්දසිරි ගජදීර මන්ත්‍රීතුමා එතුමා අපි දන්නවා සංහිඳියාව ගැන කතා කරනකොට ඉතාමත් හොඳ තැනක ඉන්නවා මේ රටේ සංහිඳියාව සම්බන්ධයෙන් ජාතීන් අතර සහජීවනයේ සම්බන්ධයෙන් අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා. එතුමා කොතන හිටියත් ඒ තමන්ගේ මතවාදය දිගටම පවත්වාගෙන යෑම ගැන විශේෂයෙන් විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන්ට ආදර්ශයක්. එතුමා වගේ මතවාදය විවිධ දේවල් වලට පාවා නොදෙන මන්ත්‍රීවරයෙක් හැටියට අපේ ගෞරවය එතුමාට තියෙනවා. නමුත් එතුමාගේ කතාවෙන් කියපු සමහර දේවල් එතුමාට අමතක වෙච්ච දේවල් ටිකක් මතක් කරලා දෙන්න කැමතියි. එකක් තමයි තංගල්ලේ සිරගෙදර එතුමා කිව්ව හෝටලයක් වගේ හොඳට හැදුවා. හොඳයි. ඒ ඇත්තට මේ හෝටලයක් වගේ හැදුනේ තංගල්ලේ හිටපු සභාපතිවරයෙක් මිනිමරපු සභාපතිවරයෙක් හිටියා. ඔබතුමාලා දන්නවා විදේශිකයෙක් විදේශික කාන්තාවන් දූෂණය කළා. ඒ ඝාතනය කරපු ප්‍රාදේශ සභා සභාපතිවරයෙක් මේ බන්ධනාගාරේ ඉන්න නිසා තමයි එවැනි තත්ත්වයකට නවීකරණය කරලා හැදුවේ. ඒක තමයි ඇත්ත කතාව. ඒ වගේම තමයි නෑ ඒක තමයි යථාර්ථය. ඉතින් ඒක අපි ඇත්තටම
කරු සොයිසමන්තුමා මොකද්ද පොයින්ට්
ඔෆ් කියනවා. ගරු සභාපතිතුමනි
සොයිසමන්තුමා කතා කරනවා.
ආසුමාරසිංහ ගරු මන්තුමා ප්‍රකාශ කරන්නේ දේ සම්පූර්ණ සභාව නොමගැවීමක්. ඒ සිදුවීමට අදාළව වැරදිකාරය වෙච්ච ඒ සිරකරු දැනට ඉන්නේ කුරුවිට බන්ධනාගාරේ. මේ සම්පූර්ණ අසත්‍යක් මෙතුමා මේ කියන්නේ. සභාව සහ රට නොමග යවනවා.
මේ මූලාසන මන්ත්‍රීතුමනි ඒක තමයි තිබුණ ප්ලෑන් එක. නමුත් අපි අගේ කරනවා බන්ධනාගාර
චන්ද්‍රසේන ගජේන්ද්‍ර මන්ත්‍රීතුමා මොකද්ද
බන්ධනාගාර
ෆයිට් ඔෆ් ඕඩර්ස් ආයක නිවැරදි කරන්න ඕනේ. ඒ බන්ධනාගාරයේ මුල්ගල් තියලා අවසాన කාලයක් වෙනොත් තිබුණු බන්ධනාගාරය ප්‍රතිසංස්කරණය කරේ නෑ. නවීන බන්ධනාගාරයක් හැදුවා. ඒක ඊටාම මහන්සි විදේශීය තාක්ෂණයේ ඒ සියල්ල ගෙනල්ල
මේ
කරු මන්ත්‍රීතුමා නිවර්දිව කතා කරන්න.
ඈ නෑ මම ඇත්ත කතා කරන්නේ. නිවර්දිව කියන්නේ ඇත්ත කතා කරන්නේ. ඇත්ත කතා කරන්නේ ඇයි ඒක බැරුණේ වැලිකඩට කරන්න? ඇයි ඒක බැරුණේ අනුරාධපුරයට කරන්න? ඇයි ඒක බැරුණේ අනිත් තැන් වලට කරන්න? මේක තමයි ප්‍රශ්නේ. ඉතින් මෙන්න මේ ප්‍රශ්නේ පැහැදිලිව ඇයි මේ හැමදේම හම්බන්තොටම විතරක් උනේ? ඒක තමයි
කරු මන්ත්‍රීතුමාට කතා කරන්න ඉඩ දෙන්න.
ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. ඒ වගේම තමයි එතුමාට අමතක වුණා බන්ධනාගාර තදබදය ගැන. බන්ධනාගාර තදබදය ගැන නෑ ඔබතුමා
මන්ත්‍රීතුමාගේ මතය ප්‍රකාශ කරන්න. එතුමාට විනාඩි 7යි තියෙන්නේ. ඒ නිසා ඒක ඉදිරිපත් කරන්න අවස්ථාව දෙන්න.
නෑ මේක තමයි ඇත්ත මතය. ඇත්ත தත්තේ. මේක තමයි කරේ. ඒක තමයි අපි මේ කියන්නේ. නෑ ඒ වගේම තමයි බන්ධනාගාර තදබදයේ නැති කරන්න එතුමාලා විශේෂ මහන්සි ගත්ත අපි දැක්කා. එකක් තමයි දැන් උදාහරණයකට ගරු අපේ සභානායකතුමත් මේකට සාක්ෂි දෙන අපි මේ ගැන කතා කරන්න ඉතර පාර්ලිමේන්තුවේ. දැන් බන්ධනාගාර තදබදයේ තිබුණානේ. වැලිකඩ බන්ධනාගාරයේ තදබදයේ නැති කරන්න මොකද්ද කරේ? අපි හැමෝම දන්නවා සිරකරුවන් ඝාතනය කරා. එතකොට සිරකරුවන් 20ක් විතර ඝාතනය කරා තදබදේ අඩු කරන්න. මේක නෙමෙයි සිදුවේ යත්තේ. අදටත් ඔබතුමා චන්ද්‍රසේන ගජ්ජීර මහත්තයා ඔබතුමාගේ කතාවේදී නිකමටවත් කියන්නේ මේ සිරකරුවන් ඝාතනය කිරීම සම්පූර්ණ වරදක් කියලා. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තා කරා. මේ වාර්තා සම්බන්ධ කරාට පස්සේ ඊට පස්සේ මේ සම්බන්ධයෙන් තීරණ ගත යුතු වුණා. නමුත් තවම මේ සම්බන්ධයෙන් වන තීරණ ගත නැති එක ගැන ආණ්ඩුව හැටියටත් අපි කනගාටුවටපත් වෙනවා. මම හිතන්නේ ඔබතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා මේ ගැන වැඩි අවධානය යොමු කරන්න කියලා.
ගරු ඇමතුමා, ඔව් ස්වාමිනාදන් ඇමතුමා,
on the 24th, on now before the 24th of December, a report will be given by the police, the Attorney General's Department and the CID regarding the massacre that happened in the prisons.
Thank you very much.
The report will be ready on now before 24th of December.
අපිට විශ්වාසයක් තියෙනවා ඔබතුමා මේ ගැන ක්‍රියාමාර්ග ගන්නවා. ඒකේ විවාදයක් නැහැ. අපි මේ අතීතයේ කිව්වේ මේ බන්ධනාගාරය තුළින් සිද්ධීට. අපි මේ ආණ්ඩුව හැටියට මේ කිසිම දෙයක් වෙන්න සිද්ධ වෙන්නේ නැහැ අනාගතේ. බන්ධනාගාරය අපි කතා කරා චන්ද්‍රසිරි ගද්දීර මහත්තුමත් හිටියා අපි ආංශික අධීක්ෂණ කාර්ක සභාවේදී මේ වැලිකඩ සිරගෙදර මේ කර ප්‍රශ්න තියෙනවා. මේ ප්‍රශ්න ටික අයින් කරලා කොහොමද මේ වැලිකඩ සිරගෙදර වෙනත් තැනක ස්ථාපිත කරන්නේ? අන්න එතකොට අර තංගල්ල හැදුවා වගේ හෝටලයක් වගේ හොඳ බන්ධනාගාර සාදා දෙන්න ඕනේ. ඒක අපි විවාදයක් නැහැ. නෑ අපි ප්‍රශ්නේ තියෙන්නේ මේ ක්‍රමවේදයන් තුල තිබුණ විනිවිදභාවයේ ප්‍රශ්න. ඉතින් මේ විනිවිදභාවයේ ප්‍රශ්න මින් ඉදිරියේ සිදු නොවෙනවා. ඒ ගැන අපි බොහොම වගකීමෙන් කියනවා. අපේ ස්වාමිනාදන් නැමැත්තුවා මේ සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් තියෙනවා. මේ ඒ බන්ධනාගාරයේ සිදු වුණ ඒ ඝාතන සම්බන්ධයෙන් නිවැරදිව ඒ පරීක්ෂණ වාර්තාව ඉදිරියට ගියා. ඒ ගිහිල්ලා ඒ සඳහා ඒ නිවැරදිව ගිය පරීක්ෂණ වාර්තාව හරහා වැරදිකාරයන්ට ඒ දඬුවම් ලැබෙයි කියන බලාපොරොත්තුව අපේ තියෙන. අපි ඒ ගැන එදහැ බලාගෙන ඉන්නවා. ඒ වගේම අපේ මනෝ ගණේෂන් නැමැත්තුමා ඉන්න ඔබතුමාගේ අමාත්‍යාංශයේ යටතේ සංහිඳියාව ගැන විශේෂ වැඩසටහනක් කරනවා. මේ රටේ හැමෝම කතා කරපු අදටත් කතා කරන අදටත් අපිට 100%ක් කරගන්න බැරි වුණ දෙයක් තමයි මේ සංහිඳියාව. මේ උතුරේ වුණ මේ විශාල ජනවාර්ගික ප්‍රශ්නෙත් එක්ක එහෙම නැත්නම් මේ යුද්ධයෙන් පස්සේ අපිට හොඳ අවස්ථාවක් ලැබුණා මේ රටේ සංහිඳියාවේ ඒ දිගු දෑත් දෙක් කරලා මේ සමාජයේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් අපිට විසඳ ගන්න. දැන් මේ සංහිඳියාව ගැන කතා කරනකොට අපි නිතරම එකතු වෙන තව වචනයක් තමයි වර්ගවාදී. ඒතර මේ වර්ගවාදී කියන්නේ මුලාසනාරෝධ මන්ත්‍රීතුමනි සත්තුන්ගේ පවා තියෙන ඉතාමත් ප්‍රාථමිකම ලක්ෂණයක්. දැන් උදාහරණයක් අපි ගත්තොත් සත්තු කණ්ඩායම් දෙකක් අතරේ යම්කිසි තව වෙනත් වර්ගයේ සතෙක් ආවොත් ඒ සතාට එරෙහිව අර සත්තු ටික ඔක්කොම එකතු වෙනවා. එතකොට මේ සත්තුන් අතර තියෙන ප්‍රාථමික ලක්ෂණයක් තමයි මනුස්සයත් මේ අරගෙන තමන්ගේ ආගම තමන්ගේ ජාතිය ඉස්සරහට දාගෙන මේක ගෙනියන්නේ. ඒ නිසා අපි විශේෂයෙන් ඉල්ලා සිටිනවා මේ රටේ මේ සංහිඳියාව ඉතාමත් අත්‍යවශ්‍ය සාධකයක්. දියුණු මිනිස්සෙක් හැටියට අපිට කිසිම වෙලාවක බෑ අර සත්තුන්ගේ තියෙන ප්‍රාථමික ලක්ෂණ ඉදි එළියට ගන්න. මොකද අපිත් මානවයා වුණාට අපිත් සත්තුන්ගෙන් වඳුරන්ගෙන් මෙහෙම පැවතගෙන දියුණු කොට්ටාසයන්නේ. එතකොට මේ කොට්ටාසය තුළ අපේ තියෙනවා මේ ඇඟ ඇතුලේ මෙන්න මේ ප්‍රාථමික ලක්ෂණය. මේ ප්‍රාථමික ලක්ෂණය එළියට ගන්න නැතුව ඉන්න එක තමයි උසස් මනුස්සයාගේ ගති ලක්ෂණය. ඒ නිසා සංහිඳියාවේ වැදගත්කම විශේෂයෙන් මනෝගනේෂන් මෙතුමාගේ අමාත්‍යාංශය හරහා මේ 2018 බජට් එක ඇතුළෙත් මේ සංහිඳියාවේ වැදගත් ගමන සඳහන් වෙනවා. ඉතින් මේ හරහා උතුර දකුණ යාකරන විවිධ වැඩසටහන් සංවිධානය විය යුතුයි කියලා අපි කල්පනා කරනවා. විශේෂයෙන් ස්වාමිනාදන් ඇමතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා යාපනයේ විශ්වවිද්‍යාල දියුණු කිරීම සම්බන්ධයෙන් අපිත් යෝජනා රාශියක් ලබා දුන්නා. මේ යෝජනා තවදුරටත් සාධනීය විදිහට ඉදිරියට අරන් ගිහිල්ලා යාපනයේ විශ්වවිද්‍යාලයේ ලෝකයේ තියෙන හොඳම විශ්වවිද්‍යාලයක් බවට පරිවර්තනය කළ හැකි වෙනවා. ඒ තියෙන දැනුම් සම්භාරය සහ ඒ විශ්වවිද්‍යාලයේ ඉන්න මහාචාර්යවරුන්ගේ කාර්යභාරයන් හරියාකාර ඉෂ්ට වෙනවා. ඒ මහාචාර්යවරුන්ගේ ශක්තිය අරගෙන ඒ වගේම තමයි නැගෙනහිර විශ්වවිද්‍යාලයේ අග්නිදිග විශ්වවිද්‍යාලයේ සමහර පාඨමාලා අපිට පුළුවන් නම් උතුරේ යාපනය විශ්වවිද්‍යාලයත් එක්ක සම්බන්ධ කරන්න. මම හිතන්නේ අර අග්නිදිග විශ්වවිද්‍යාලයේ ක්වොලිටි එක තවත් වැඩි වෙනවා. උසස් අධ්‍යාපන නැමැතුමත් ඉන්න අපිට මේ ගැනත් කල්පනා කරනවා. මේ විශ්වවිද්‍යාල හරහා අපිට සංහිඳියාව වැඩි දියුණු කරන වැඩසටහන් ක්‍රියාත්මක කළ හැකි වෙනවා. ඒ හරහා තමයි ජාතීන් අතර විශ්වාසය තහවුරු කරලා ඒ විශ්වාසය හරහා මේ සංහිඳියාව ඉදිරියටම ක්‍රියාත්මක කරන්න. මේ වෙලාවේ දෙමළ ජාතික සංග්‍රහණයේ මන්ත්‍රීවරු අපිත් එක්ක බොහොම සුහදව අපි විපක්ෂයේ පැත්තේ හිටියත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුත් එක්ක බොහොම සුහදව කටයුතු කරලා
ඒ මන්ත්‍රීමා කල්ලි අවසන්
ඒ සංහිඳියාව සඳහා අවශ්‍ය ඒ ප්‍රායෝගික තත්ත්වය අපි පාර්ලිමේන්තු තුළ පෙන්ලා තියෙනවා. ඒ නිසා අපි ඉදිරියටත් ඉල්ලන්නේ මේ සංහිඳියාව ප්‍රායෝගිකව ඉදිරියටත් තව තවත් ප්‍රබල විදිහට ක්‍රියාත්මක කරලා අවශ්‍ය පහසුකම් සියලු දේවල් ලබා දෙන්න අපි සියලු දෙනාම එකට ඉන්නවා. මට මතක් ඉන්නේ මට තව විනාඩියක් දෙන්න සන්දිත් මන්ත්‍රීතුමත් එක්ක අපි නැගෙනහිර සහ උතුරු ප්‍රදේශයේ අපි රැකියා විරහිත උපායධාරීන්ගේ ප්‍රශ්න ගැන කතා කරන්න ගියාම අපි දැක්කා එතුමාලාට තියෙන ප්‍රශ්න ටික. ඒ ප්‍රශ්න ටික තවදුරටත් වැඩි වැඩියෙන් ඔබතුමාගේ අවධානය යොමු කරලා මේ උතුරු නැගෙනහිර ඒ රැකියා විරහිත උපායධාරීන්ගේ ප්‍රශ්නයේදී සාධාරණ විදිහට මේ අවුරුදු 20-30 යුද්ධයෙන් අවුරුදු 30ක් විතර යුද්ධයෙන් බැටගාව ප්‍රදේශයක හිටපු උපායධාරීන් මේගොල්ලගේ ප්‍රශ්නේ තවත් සංවේදී විදිහට බලන්න කියලා ඉල්ලමින් මම කතාව අවසන් කරනවා.
ගරු චමල් රාජපක්ෂ මන්තු
ගරු සභාපතිතුමනි, දැනුම් දීපු ගාම වචන ස්වල්පයක් කතා කරන්න අවසර ලැබීම පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා. මොකද මේ තංගල්ල ගැන තංගල්ල බන්ධනාගාරය ගැන සඳහනක් වුණා ඉහත කතාවකදී අගුණුකොළ පැලස්. නමුත් ඒ පිළිබඳව මම මුලින්ම විස්තර දන්නවා. ඒ වගේම මේ හිටපු බන්ධනාගාර ඇමතුමා අධිකරණ බන්ධනාගාර ඇමතුමා චන්ද්‍රසිරි ගජ්ජීර ඇමතුමත් මමත් ගිහිල්ලා තමයි මේක ඉස්සෙල්ලම මේ ස්ථානයේ වැඩ පටන් ගත්තේ. තංගල්ල බන්ධනාගාරයට අපි නිතර යනවා. ඇයි ඉතින් දන්න අඳුරන අය මේක ඇතුළට නිතර ගියාම බලන්න යනවා. බලන්න යන අපිටත් කලන්ත හැදෙන එකේන ගඳට වැස්ස දාට ගියොත් ඔක්කොම තෙමෙනවා. ඉතින් මනුෂ්‍යයන්ට මේ වගේ ස්ථාන තිබීම සුදුසු නැතේ කියලා ඒ වගේම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා ගද්දීර ඇමතුමා. ඒ කාලේ ජාත්‍යන්තර වශයෙන් ඒ කරුණු සොයලා ඒ ප්‍රමිතීන් සොයලා තමයි මේ බන්ධනාගාර සියල්ලම අලුතෙන් නිදි කිරීම සඳහා යෝජනාව ආවේ. ඒ නිසා තමයි මහනුවර තියෙන බෝගම්බර ඉතින් වැදගත් ස්ථානයක්. නමුත් ඒක අරන් යන්න ඕන තවත් සුදුසු ස්ථානයකට, තවත් ඊට වඩා විශාලයි. ඒක ආරම්භ කරන කාලේ සුළු පිරිසක් හිටියේ. ඉතින් තංගල්ලත් ඒ වගේ එකක්. තංගල් විතරක් නෙවෙයි, අනිකුත් අර සඳහන් කරපු අනුරාධපුරය අනිත් ප්‍රදේශවලත් මේ වගේ බන්ධනාගාරී ඉදිකරන්න කටයුතු කරා. සලස්මක් තියෙන දෙයක් එක අවුරුද්දකින් සියල්ල කරන්න බෑ. දැන් මේ ආණ්ඩුවත් අවුරුදු තුනක් ගියා. නමුත් බලාපොරොත්තු වෙච්ච කියපු දේවල් ඔක්කොම එකපාරට ඉටු කරන්න බෑනේ. කලකියයි. ඉතින් අර වැරදි අදහස් වැරදි චෝදනා කරන එක වැරදි. ඉතින් මේක මම හිතන්නේ කියපු සභාපතිවරයා මේ ඊට ගෙදරට යන්නත් ඉස්සෙල්ල තමයි මේව සැලසුම් කරේ. ගාක ඒ කාලෙත් ඉස්සෙල්ලා. ඒ වගේම මට ඒ කාලේ මගේ මැතිවරණ කොට්ටාෂේ තියෙනවා එලිමහන් ශිරකඳුලක්. මේ වීරවිල. ඒ වීරවිල එලිමහන් කඳුරේ ඉන්න සියලු දෙනාම කෘෂිකර්මාන්තයට යොදවලා තිබුණා. ඒ උනන්දු කරා. දැන් මෙතනින් ගියාට පස්සේ කෘෂිකර්මාන්තයේ දිලා යම් ස්ථීර ආදාය මාර්ගයක් ලබා ගැනීම සඳහා. ඒ වගේම කෘෂිකර්මාන්තයේ තාක්ෂණය නව තාක්ෂණයේ පිළිබඳව දැනුමත් ඒ එලිමාන් ශිර කඳුරේදී ඒ ශිර කරුවන්ට ලබා දීමට එදා කටයුතු කරා. ජලාශ ඉදි කරලා ඒ වගේම බිඳු වාරි තාක්ෂණය යොදලා ලස්සනට ඒ කටයුතු සිදු කරා. ආදායමකුත් වෙනවා. එයාගේ මානසික සුවයකුත් ලැබෙනවා මේ කෘෂිකර්මාන්තයේ යෙදෙනකොට. එයාගේ තියෙන විවිධ පීඩාවන් නැති කරගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මත්ද්‍රව්‍ය පාවිච්චි කළා එන තරුණ ළමයි මේ ස්ථානයේ කෘෂිකර්මාන්තයේ යෙදුවා. ඒ වගේම අනිකුත් සිර කඳවුරු වල ඒ ඉඩකඩ තියෙන ස්ථානවලට මේ අරන් ගියොත් මම හිතන්නේ වඩා කෘෂිකර්මයට නැඹුරු කරොත් පුළුවන්කම ලැබෙනවා එයාලගේ හොඳ මනසක් ඇති කරන්න තෘප්තිමත්. ඒ වගේම දැන් වීරවිල තියෙන එලිමාන් ශිර කඳුරේ තවත්තුමා මම එකපාරක් ගිහිල්ලා ඒ ශිර කඳුරේ මම මේ ගිහිල්ලා නිදාගත්තා. ඒ කියන්නේ මේ ශිර උඩුවක් ඇතුළේ නෙමෙයි ස්ථානය බලන්න ගිහිල්ලා ඊට පස්සේ එයාත් එක්ක කතා කර කර ඉඳලා මේ හොඳට ඉතින් මේ මනුස්සයා එයාට තියෙන ඕන යම්කිසි සම්බන්ධතාවයක් ඒ අය වරදක් කරත් මිනිස්සු හැටියට සලකලා කටයුතු කරගන්න කියොත් මම හිතන්නේ අපට හුඟක් මේ අය පුනරුත්ථාපනය කළා නැවත සමාජයට ඉදිරිපත් කරන්න පුළුවන් කමලක. ඒ නිසා අද මේ කාලය ඇතුළත මුතුන්ගලයි කාලය ඇතුළත ඒ කියපු අනිකුත් සිරකඳවුරුත් ඉක්මනට හදාන්න අවස්ථාව ලැබේවා කියලා මම හිතනවා. ඒ නිසා මම ඊට වඩා කාලය ගන්න තංගල්ල පිළිබඳව කරපු වැරදි ප්‍රකාශ පිළිබඳව තමයි කරුණු ඉදපත්.
මම ස්තුතියි. ගරු වඩුවෙල් සුරේස් මන්තුමා ඊට කලින් විමල් රත්නායක මන්තුමා මුලසුන ගන්නවා.
ඔබතුමා කතා කරන්න.
සබේ තරවේතාංගි නඩත්ති කොටුකම් ගෞරව උරුපිනවර්களே, இன்றைய தினத்திலே மலைநாட்டு புதிய கிராமங்கள் மற்றும் உட்கடம்பு அமைச்சு மற்றும் இந்து கலாசார அமைச்சு சம்பந்தமாக என்னுடைய தொப்புள்கொடி உறவுகளான மலை மக்கள் சார்பாக இந்த சபையிலே ஒரு சில வார்த்தைகளை பேசுவதற்கு சந்தர்ப்பம் கிடைத்ததற்கு எதிர நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். கௌரவ உறுப்பினர் அவர்களே, விசேடமாக என்னுடைய நண்பர் கௌரவ பழனி திகாம்பரம் அவர்கள் வைக்கின்ற அமைச்சிலே இன்று பாராளுமன்றத்தில் 2018 வரவு செலவு திட்டம் சம்பந்தமாக கதைக்கும் போது நாங்கள் பெருமை கொள்கின்றோம். மலையக மக்களுக்கு கிடைத்திருக்கின்ற ஒரு பாரிய விமோசனம், ஒரு சுதந்திரம், வீடுகளுக்கும் காணிகளுக்கும் சட்ட உறுதிப்பத்திரம் வழங்கி மலையக மக்களை கௌரவித்தது கௌரவ ரணில் விக்ரமசிங்கே அவர்களுடைய அரசாங்கம், கௌரவ பிரதம மந்திரி. ஆக இவ்வாறான ஒரு காலகட்டத்திலே கட்டம் கட்டமாக 2500 மேற்பட்ட பெருந்தோட்ட மக்களுடைய தனி வீட்டு திட்டம் வெற்றியளித்திருக்கின்ற சூழ்நிலையிலே இன்னும் 5000 எட்டுவதற்கு வேலைத்திட்டங்கள் அங்கு நடந்து கொண்டிருக்கின்ற சூழ்நிலை, 2018 25,000 வீடுகளை அமைப்பதற்கு கௌரவ பிரதமர் ரணில் விக்ரமசிங்கே அவர்கள் நிதி ஒதுக்கி கௌரவ பழனி திகாம்பரம் அவர்களுடைய சேவையையும் கௌரவித்து அந்த அமைச்சருடைய செயலாளர்களையும் கௌரவித்து தொடர்ந்து இந்த சேவை வெற்றிகரமாக கொண்டு செல்வதற்கு ஒரு சந்தர்ப்பத்தை இந்த அரசாங்கம் ஏற்படுத்தி கொண்டிருப்பதை பார்க்கும்போது மலைய மக்கள் சார்பாக இந்த அரசாங்கத்துக்கு நாங்கள் நன்றி கூற கடன்பட்டுக்கொண்டோம். எந்த ஒரு காலகட்டத்திலுமே இல்லாத வகையிலே ஏழு பச்சஸ் காணி பசுமை பூமி என்ற திட்டத்திலே அதற்குரிய தனி வீடுகள், அந்த வீடுகளும் நவீன தொழில்நுட்பத்துக்கு அமைந்தவாறு வீடமைப்பு திட்டங்கள், முன்னைய காலங்களில் வீடமைப்பு கட்டும்போது வீடுகள் மட்டும் அமைக்கப்பட்டிருக்கும், உறுதிபத்திரமும் இருக்காது, நீர்வளங்களும் இருக்காது, மின்சாரமும் இருக்காது. அதற்கு வேறாக சென்று நாங்கள் நிதி பெற வேண்டும். மின்சாரம் பெற்றுக்கொள்வதற்கு வேறாகவும், நீர் வளங்களை பெற்றுக்கொள்வதற்கு வேறாகவும், பாதை அமைப்பிற்கு வேறாகவும் நிதி பெற்றுக்கொள்ள வேண்டிய ஒரு கசப்பான அனுபவம் எங்களுக்கு இருக்கின்றது. ஆனால் இப்பொழுது அங்க சம்பூர்ணமான வீடு, அந்த வீட்டுக்கு உறுதிபத்திரம், அதற்கு பாதை, தனித்தனியே ஒவ்வொரு வீடுகளுக்குரிய குடிநீர் வசதி, மின்சாரம் அனைத்தும் அமைக்க பெற்று ஒரு கௌரவமான முறையிலே எங்களுடைய மலையக மக்களை மானத்தோடும் மரியாதையோடும் கௌரவத்தோடும் செயற்படுத்துவதற்கு கௌரவ ரணில் விக்ரமசிங்கே பிரதம மந்திரியுடைய அமைச்சிலே இந்த மலைநாட்டு புதிய கிராமங்கள் என்று புதிய ஒரு அமைச்சியை உருவாக்கி அந்த பெருந்தோட்ட மக்களினுடைய இன்பத் துன்பங்களை அனுபவித்த ஒருவருக்கு அந்த அமைச்சியின் பொறுப்பையும் கொடுத்து அந்த அமைச்சிலே அனுபவமிக்க அதிகாரிகளை அங்கே இருக்கின்ற அமைச்சருடைய செயலாளர் உட்பட அந்த உத்தியோகஸ்தர்கள் அமைச்சர் போலவே வேகமாக செயற்படக்கூடிய உத்தியோகத்தை நியமித்து கௌரவமான முறையிலே ட்ரஸ்ட் என்கிற நிறுவனம் மலையகத்திலே ட்ரஸ்ட் நிறுவனம் ஸ்தாபிக்கப்பட்டு இப்பொழுது தான் ட்ரஸ்ட் நிறுவனம் மூலமாக மக்களுக்கு நேரடியான சேவை வழங்கப்படுகிறது. முன்னைய காலத்தில் ட்ரஸ்ட் நிறுவனம் இருந்தது அந்தந்த அமைச்சருக்கு தான் ட்ரஸ்ட், அமைச்சருக்கு நம்பிக்கையான ட்ரஸ்ட்டாக இருந்தது ஒழிய எங்களுடைய நிதிகள் எல்லாம் இந்தியாவுக்கு ஏற்றுமதி செய்யப்பட்டது. மலையக மக்களுக்கு ஒதுக்கப்பட்ட கோடிக்கணக்கான பணம் இந்த அமைச்சின் மூலமாக இந்தியாவுக்கும் ஹைதராபாத்துக்கும் ஏற்றுமதி செய்யப்பட்ட நிதி முற்று முழுதாக ஒவ்வொரு சதமும் இன்று தோட்ட தொழிலாளருக்கு உபயோகப்படக்கூடிய வகையில் இன்று நடாத்தி கொண்டிருப்பதை இட்டு நாங்கள் பெருமை கொள்கின்றோம். ஆகவே இந்த உயரிய சபையிலே அதனை நான் மலையக மக்களுடைய பிரதி என்ற வகையிலே மிகவும் மகிழ்ச்சியுடன் தெரிவித்துக் கொள்கின்றேன். ஆகவே இந்த அரசாங்கம் ஒரு இனவாதமற்ற அரசாங்கம் என்ற வகையிலே பிரதம மந்திரி கௌரவ ரணில் விக்ரமசிங்கே அவர்கள் இதற்கு தகுதியான ஒருத்தருக்கு இந்த அமைச்சரை கொடுத்து எங்களுக்கு கௌரவித்திருக்கின்றார். அந்த அமைச்சின் மூலமாக இந்த மலையக மக்களுக்கு இந்த குறுகிய காலத்திலே இந்த ஓரிரு வருடத்துக்கிலே தனி வீடுகள் அமைச்சுக்கும் போது மலையகத்தில் என்னுடைய மாவட்டத்திலே மதுரை மாவட்டத்தை எடுத்துக்கொண்டால் அடாவத்தை, கோணகலை, கணவரலை, நியூபக், ஹபுத்தலை, பிற்றத்மலை ஆக அதே போன்று இந்திய வீடமைப்பு திட்டம் மூலமாக லெஜவத்த பிரதேசத்தில் இந்திய வீடமைப்பு திட்டம், அதே போன்று அப்புத்தலை ஒய்யா பிரதேச மக்களை கொண்டு குடியமர்த்துவதற்கு பிற்றத்மலை புதிய வீடமைப்பு திட்டம், அதே போன்று ஆக பெரிய மிகப்பெரிய வீடமைப்பு திட்டம் 152 வீடுகள், அம்பிடிகந்த பூனாகர பிரதேசத்திலே 152 வீடுகளுக்குரிய பாரிய ஒரு வீடமைப்பு திட்டம் நடந்து கொண்டிருக்கிறது. அந்த காலகட்டத்திலே ஹெலிகாப்டரில் போகும்போது எங்களை அறிமுகப்படுத்திக் கொள்வதற்கு கருப்பு கலர் தகரம் எங்கே இருக்கோ அந்த கூரைகள் தான் பெருந்தோட்டம் என்று அறிமுகப்படுத்தியிருந்தோம். ஆனால் இன்று நமுனுகலை மலையிலே உச்சியில் இருந்து பார்த்தால் ஆங்காங்கே தனி வீடமைப்பு திட்டங்கள், பசை நகலை என்று பார்த்தால் கோணக்கலை வீடமைப்பு திட்டம், இதே போன்று டன்சியன் பகுதியிலே, புன்லோய பகுதியிலே, மஸ்கரிய பகுதியிலே, புகந்தரா பகுதியிலே, அவிசாவளை பகுதி, ரத்னபுர பகுதியில், மாத்தளை பகுதியில், தெனியாய் வரைக்கும்.
ஹானரபிள் மினிஸ்டர், யூ ஹேவ் ஒன்லி another 1 மினிட்.
தேங்க் யூ. இந்த வீடமைப்பு திட்டம் கௌரவமான முறையில் நடைபெற்றுக் கொண்டிருப்பது. ஆகவே இந்த அமைச்சர் பெற்றுக் கொடுத்த இந்த அரசாங்கத்துக்கும் எங்களுக்கு நிதிகளை பெற்றுக் கொடுத்து அனைத்து மலையக பிரதிநிதிகளையும் கௌரவித்திருக்கின்ற மலைய மக்களை கௌரவித்திருக்கின்ற அரசாங்கத்துக்கும் கௌரவ ரணில் விக்ரமசிங்கேவுக்கும் நன்றி தெரிவித்துக் கொள்வதோடு எங்களுடைய அதே போன்று மலையக மக்களுடைய உற்ற நண்பனாகிய எங்களுடைய இந்து கலாச்சார அமைச்சர் சுவாமிநாதன் அவர்கள் மலையகத்தில் இருக்கின்ற அனைத்து ஆலயங்களுக்கும் நிதிகளை சமமாக பிரித்து கொடுத்து ஆங்காங்கே முடக்கப்பட்டிருந்த ஆலயங்களுடைய புனர் நிர்மாணம் இன்று நவீன காட்சியளித்து ஆலயங்களுடைய வேலைத்திட்டங்களெல்லாம் வெற்றிகரமாக நாங்கள் செய்து கொண்டிருக்கின்றோம். ஆகவே மலையக மக்கள் சார்பாக கௌரவ அமைச்சர் சுவாமிநாதன் அவர்களுக்கு எங்கள் நன்றியை தெரிவித்துக் கொள்வதோடு மலைநாட்டு புதிய கிராமம் மற்றும் உட்கடைப்பு அமைச்சருடைய அமைச்சருக்கும் அதிகாரிகளுக்கும் அதே போன்று இந்து கலாச்சார அமைச்சருடைய பணிப்பாளர் எங்களுடைய அமைச்சர் அதிகாரிகளுக்கும் மலையக மக்கள் சார்பாக முழுமையாக எங்களுடைய நன்றிகளை தெரிவித்துக் கொள்வதோடு அவர்களுக்கு மேலும் 2018 வெற்றிகரமான செயற்பாட்டை முன்னெடுத்து செல்வதற்கு வாழ்த்துக்களையும் தெரிவித்து விடைபெறுகின்றேன். நன்றி, வணக்கம்.
புத்தமாடி ஸ்தூதி.